මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේකම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්ඨමක ශීලයේ සමාදන් වෙන සූදානම් වෙන සිය සමාදන් වෙන අනිත්‍යය. නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තෘතියံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාප වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ කම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානි ච. ආරාම රුක්ඛ චේත්‍යානි මනුසා භයතංජිතා. නීතං කෝ සරණං ඛේමං. නීතං සරණ මුත්තමං. නීතං සරණ මාගම්ම. සබ්බ දුක්ඛා පමුච්චති. යෝච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ චත්තාරි අරිය සංචානි සම්මප්පඤ්ඤාය පස්සති දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං අරියං චට්ඨංගිකං මංගං දුක්ඛෝපසමදානං ඒතං ඛෝ සරණං ථේමං ඒතං සරණමුත්තමං ඒතං සරණමාගම්ම සබ්බ දුක්ඛාපමුච්චති සදහවත් පින්නතුනි අද ඇසළ මාස පුර පසළොස්වක පෝය දවසයි ඇත්ත වශයෙන්ම සසර දුකට පිළිසරණය වන ත්‍රිවිධ රත්නය හරි හැටියටම පහළ වුණේ මේ වගේ ඇසළ පුර පසළොස්වක පෝය දවසකයි. මොකද අපි එහෙම කියන්නේ අපි කවුරුත් දන්නවා බුදු පියාණන් වහන්සේ සම්බෝධි ඥාණය බෝධි මූලයේදී ප්‍රත්‍යක්ෂ කරගත්තේ වෙසක් පුර පසළොස්වක පෝය දවසකයි. නමුත් ඒ ලබාගත්තු ලෝකෝත්තර අවබෝධය දෙවිනිසුන් සහිත ලෝකයාට තේරුම් ගත හැකි මට්ටමින් මංගල ධර්ම දේශනාවක් වශයෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් දේශනා කොට වදාළේ ඇසළ පුර පසළොස්වක පෝය දවසකයි. ඒ වගේම මේ දේශනාවේ අරමුණු වුණු පස්වග මහණුන් වහන්සේලා තුරෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ දේශනාව අවසානයේදී සෝවාන් මාර්ග ඥාණයෙන් නිර්වාණය අවබෝධ කරගත්තා. එය අපට තේරුම් ගන්න තිබෙන්නේ දැන් එතකොට ධර්ම රත්නිය පහළ වුණා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන්. ඊළඟට ආර්ය සංඝ රත්නයේ පහළ වීමේ ආරම්භය හැටියටත් ඒක සලකන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ ඇසළ පුර පසළොස්වක පෝය දවස මේ සංසාර දුක්ඛයට එකම පිළිසරණය වන ත්‍රිවිධ රත්නය පහළ වුණු දවස හැටියට. ඉතින් එහෙම කල්පනා කරලා බලනකොට මේ අපි අද මාතෘකා කරගත්තු දේශනාවේ මේ ගාථා පිළින් කියවෙන්නේ අවධාරණය කළා කියවෙන්නේ ලෝක සත්‍යයගේ සංසාර දුක්ඛයට ඇති එකම පිළිසරණය තුන් සරණේම බවත් ත්‍රිවිධ රත්නයේම බවත් මේ සසර දුකෙන් ගැලවීමේ මාර්ගය ඒ ලෝකෝත්තර විමුක්ති මාර්ගයත් බවත් ඒක තමයි ප්‍රකාශ වෙන්නේ. මේ ගාථා ටික ගාථා ගීතයේ බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළේ අග්ගිදත්ත කියන බ්‍රාහ්මණයෙකුට. ඒ පිළිබඳ කතා පුවත නිදාන කතාව මේ විදිහටයි සඳහන් වෙන්නේ. සවැත් නුවර මහා කෝසල රජුරෝ, ඒ කියන්නේ පසේනදී කෝසල රජුරන්ගේ පියා, මේ මහා කෝසල රජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයා තමයි ඔය කියාපු අග්ගිදත්ත බ්‍රාහ්මණයා. මහා කෝසල රජුරුවන් මිය ගියාට පස්සේ රජකමට පත් වුණු පසේනදී කෝසල රජුරුවොත් ඒ අවස්ථාවෙන්කට මහලු වයස සිටි මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයාට බොහොම ගෞරවයෙන් පුරෝහිත තනතුරේම තැබුවා. කොයිතරම් ගෞරවයක් දැක්වුවද කියතොත් රාජ උපස්ථානයට එනකොට රජුරුව පෙරගමන් කරනවා. ඒ වගේම තමන්ට සමාන ආසනයක් දෙනවා ආචාර්ය ගුරු ගෞරවය ඇතිව. ඒ තරම් හොඳට සැලකුවා අග්ගිදත්ත පුරෝහිත බ්‍රාහ්මණයා. නමුත් මේ බ්‍රාහ්මණයා ඥානවන්තව කල්පනා කළා තරුණ රජවරු කැමති තරුණ පුරෝහිතයන්ට මම මහලු වැඩි. මට මේ විදිහට හැමදාම රාජප්‍රසාද රජුරුවන්ගේ ප්‍රසාදය ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මම යන්න ඕන මහණ වෙන්න. මම පැවිදි වෙන්න ඕන කියලා හිතාගෙන රජතුමාගෙන් ඊට අවසර ලබාගෙන පැවිද්ද කියන එක නිකම්ම අර බාහිර වේශය පිළිබඳ වෙනසක් නෙවෙයි. නෙක්ඛම්මේ ඊට අවශ්‍ය බව තීරුම් ගත්තා. ඒක නිසා තමන්ගේ මහා වස්තුව, මහා වස්තු සම්භාරය එයින් නිදහසුනේ කොහොමද? නගරේ අනබෙර ලවලා දොර දන් දුන්නා. ඒ ඔක්කොම සද්දනක් තුල මුළු මහත් ධානය වස්තු ඕනම කෙනෙකුට ගන්න කියලා ඉදරවල් ඇරලා ඒ ධානයෙන් නිදහස් වෙලා ගියා. ගිහිල්ලා ඒ යනවත් එක්කම ඒ නගරවැසි ඒ විශාල පිරිසක් දහදහසක් පමණ පිරිසක් කියලා කියනවා මේ පුරোহিত බ්‍රාහ්මණයත් එක්කම තවුස් දම් රකින්න ඍෂි ප්‍රතිජ්ජාව සඳහා පිටත් වෙලා ගියා. ඒ පිරිස ගිහිල්ලා අඟුමගද දෙරටත් කුරු රටලත් අතර එක්තරා වාස භූමියක ආරාමයක් සකස් කරගෙන තවුස් දම් රකින්නවා. මේ පිරිස මේ අගිතත් බ්‍රාහ්මණයා නායකය හැටියට දෙන අවවාදය මොකක්ද? උඹලාට කාම විතරක ආදී කෙලෙස් විතරකයක් ඇති වුනහම ඒ ඇති වුණු මොහොතේම ගිහිල්ලා වැලි මල්ලක් ගෙනැල්ලා මෙන්න මේ ස්ථානේ හලන්න කියලා ඒ විදිහට භාවනා උපදේශයක් දුන්නා. එහි ප්‍රතිඵලය වුණේ ටික කාලයක් යනකොට එතන මහා වැලි ගොඩක් තියුණාලු. එයින් තේරෙනවා ඒක අනුව කීකරුවා ඒ අය තමන්ට ඇති වෙන කෙලෙස් සිටවිල්ලක් පාසාම වැලි මඩු ගෙනත් දැම්ම බව. ඒ විදිහට විශාල වැලි ගොඩක් හැදුනට පස්සේ අහිච්ඡත් එක කියලා නාගරාජේ එතන ඒ වැලි ගොඩ අරක් ගත්තා කියලා කියනවා. අපිට දකින්න ලැබෙන නාගයින් වගේ නෙවෙයි මෙතන කියන්නේ යම්කිසි භූත කොට්ටාසයක් අර මුචලින්ද නාගරාජයා ගැන එහෙම කියවෙන්නේ. අන්න ඒ විදිහේ යම්කිසි 이르දි බල ආදී විශේෂ ශක්තියක් ඇති ශරීරයේ වේශය මාරු කරන්න පුළුවන් විදිහේ බල සම්පන්න නාගරාජෙක් ඒ අහිච්ඡත් එක කියන ඒ නාගරාජයා එතන පදිංචි වුණා. ඉතින් ඒ වගේම මේ බ්‍රාහ්මණයා ඒ දානමාන ආදිය ඒ පිරිසට දානමාන ආදිය දෙන්න අඟුමගෙද රටින් එහෙම නිතිපතා විශාල පිරිස් එනවා. ඒ අයට දෙන උපදේශය මොකක්ද මේ බමුණා මේ ඍෂිවරයා ආරාම වෘක්ෂ පර්වත වන ආදියේ සරණ යන්න. ඒවයි සරණ ගිහිල්ලා තමයි කෙනෙකුට මේ සංසාර දුකෙන් මිදෙන්න පුළුවන්. මේ සියලු දුකෙන් මිදෙන්න පුළුවන් කියලා ඒ විදිහට අවවාද කරනවා. ඒවයි සරණ යන්න කියලා. ඊළඟට ඒ වගේම තමන්ගේ ගෝලෙයින්ටත් ඒ විදිහ අවවාදයක් දෙනවා. ඉතින් ඔහොම කරගෙන යන අතරේ කල්යාමිදී ඒ බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වූ අදාලා උන්වහන්සේත් එක් අවස්ථාවක සිසවැත් නුවර ජේතවනාරාම වැඩවාසය කරන අවස්ථාවෙම උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ බලාව ධාරණකොට පෙනී ගියා මෙන්න මේ අගිතත් බ්‍රාහ්මණයටත් ඒ පිටිසටත් රහත් වෙන්න හේතු සම්පත්තිය තියෙන බව. එහෙම දැකලා බුදු පියාණන් වහන්සේ ඊට උපකාර වෙන යම්කිසි උපාය මාර්ගයක් උපක්‍රමයක් දැකලා වෙන්ට ඕන මුගලන් මහරහතන් වහන්සේට ආරාධනා කළා. මොග්ගල්ලාන පේන්නේ නැද්ද මේ අගිදත්ත බ්‍රාහ්මණයා විශාල පිරිසක් නොමග යවනවයි මේ පර්වත වන වෘක්ෂ ආදියේ සරණ යාමෙන් දුක් කෙලවර කරන්න පුළුවන් කියලා ඒ විදිහට දේශනාවක් කරමින් ගිහිල්ලා මේ බ්‍රාහ්මණයා ධර්මයේ පැත්තට හරවන්නේ කියලා මුගලන් මහරහතන් වහන්සේ කියනවා. භාග්‍යතුන් වහන්සේ මෙතන විශාල පිරිසක් ඉන්නවා මට තනියම මේක කරන්න බෑ භාග්‍යතුන් වහන්සේත් වැඩියොත් සමහර විට පුළුවන් කියලා. ඉතින් ඒකට බුදු පියාණන් වහන්සේ මොග්ගල්ලාන කලින් යන්න කියලා ඒදා හැන්දෑවේ මුගලන් මහරහතන් වහන්සේ පිටත් කරවදාලා. මුගලන් මහරහතන් වහන්සේත් ඒ ස්ථානෙට යන්න කලින් කල්පනා කළා මේ විශාල පිරිස ඉදිරියට ගිහිලා මම යමක් කිව්වොත් ඒ අය කොටස කොටස් නැගිටලා ගියොත් එහෙම මා බලාපොරොත්තු වෙන ඒ කාරණේ කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා තමගේ 이르දි බලයෙන් ලොකු පොද ඇති වැස්සක් මැව්වා කියලා කියවෙනවා. ඒ වැස්ස නිසා ඒ තවුසන් තම තමන්ගේ පන්සල් වලට එහෙම පන්සල් කියලා කියන්නේ කුටි වලට ඒ තම තමන්ගේ කුටි වලට තුලුණා. ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ අගිදත්ත බ්‍රාහ්මණයාගේ කුටිය ළඟට ගිහිල්ලා අගිදත්ත යයි නමින් කතා කළා. එතකොට අගිදත්තට ඒ ගැන මානය නිසා යම්කිසි තරහක් ඇති වුණා. මට කවුද මේ ලෝකයේ මගේ නම කියලා මේ විදිහට ආමන්ත්‍රණය කරන්න කියලා කවුද ඔය කියලා ඇහුවා. ඉතින් කිව්වා මම පැවිද්දෙක් මට අද රෑ නමතින්න මට ස්ථානයක් දෙන්න කියලා. එතකොට මේ එක එක්කෙනාට වෙන වෙනම කුටි තියෙන්නේ අපිට ඉඩ නැහැ කියලා කිව්වහම එහෙම කියන්න එපායි. මිනිස්සු මිනිස්සු ළඟටත් ගවයින් ගවයින් ළඟටත් පැවිද්දන් පැවිද්දන් ළඟට යන සිරිතක් තිබෙනවා. ඒක නිසා මට අද රෑ නමතින්න තැනක් දෙන්න කියලා කිව්වා. එහෙම කිව්වහම වෙන තැනක් නැති නිසා අර මේ වැලි ගොඩේ මට ඉන්න පුළුවන් කියලා කිව්වා. ඒ තැන මහනාග රාජ්‍යයක් වෙන භයානක තැන නම් කරන්න යන්න එපා කියලා අවවාද කළා. නමුත් ඒකට කමක් නැහැ කියලා මුගලන් මහරහතන් වහන්සේ ඒ රාත්‍රියේ වැලි ගොඩේ ගත කරන්න වඩිනවත් එක්කම අර නාග රාජයාට විශාල කෝපයක් ඇති වෙලා ඊළඟට එතන සඳහන් වෙන්නේ ඒ නාග රාජයාගේ ශක්තියෙන් යම්කිසි දුම වේගයක් දුම් පහළ කරන්න පටන් ගත්ත දුම් පිට කරන්න. මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ 이르දි බල ශක්තිය තුලින් දුම් පිට කළා. ඒ වයින් අර නාගරාජයාට බාධා වෙනවා. මුගලන් මහරහතන් වහන්සේට කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඊළඟට අර නාගරාජයා ගිනි පිට කරන්න පටන් ගත්තා. මුගලන් මහරහතන් වහන්සේ තේජෝ දාතු සමාපත්තියට සම්වැදිලා ඒ විදිහට ගිනි පිට කළා. අන්තිමේදී කොහොම හරි නාගරාජයා දමණය වුණා. දමණය වෙලා අන්තිමට මුගලන් මහරහතන් වහන්සේට ආවරණය වශයෙන් පෙනුගොබ වටේ කියලා උන්වහන්සේ රාත්‍රියේ එතන ගත කරන හැටියට සකස් වුණා කියලා එහෙම කියවෙනවා. ඊළඟට නමුත් අර බ්‍රාහ්මණයන් අර ගිනි පිට වෙනවා දුම් පිට වෙනවා දැකලා හිතුවා දැන් ඉතින් මේ ශ්‍රමණයා මේ පැවිද්දාගේ ජීවිතය විනාශ වෙන්නේ නැtei කියලා. උදෑසන බලනකොට මේ මුගලන් මහරහතන් වහන්සේ කදිමට ඉන්නවා. එතකොට ඒක ගැන විස්තරය අහුවාම මේ අය සියල්ලම පුදුම වුණා. මේ තරම් බල සම්පන්න පැවිද්දෙක් මේ කියලා එහෙම සතුට ප්‍රකාශ කරන අවස්ථාවෙම බුදු පියාණන් වහන්සේ එතෙන්ට වැඩම කළා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ නැගිටලා බුදු පියාණන් වහන්සේට වන්දනා කරනකොට මේ අය වඩාත් පුදුම වුණා. ඔබ වහන්සේටත් වඩා බල සම්පන්න කෙනෙක්ද කියලා ඇහුවාම මේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා කිව්වා. අන්න ඒ අවස්ථාවේදී එතකොට බුදු පියාණන් වහන්සේ මේ අගිදත්ත බ්‍රාහ්මණයාගෙන් ඇහුවා බමුණ නුඹ මේ කොහොමද මේ පිරිසට ධර්මය දේශනා කරන්න කියලා. අන්න ඒ අවස්ථාවේ අභිදත්ත බ්‍රාහ්මණයා ප්‍රකාශ කළා, මම කියන්නේ පර්වත වන ආරාම වෘක්ෂාදීෙහි සරණ යාමෙන් මේ දුකින් මිදෙන්න පුළුවන් කියන එකට. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ අපි අර සඳහන් කළ ගාථා පෙළ වදාළයි කියලායි ඒ විදිහටයි පොත්වල දැක්වෙන්නේ. දැන් මේ ගාථාවල සාමාන්‍ය අර්ථය අපි බලමු. බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච්ච ආරාම රුක්ඛචේත්‍යානි මනුස්සා භයතජ්ජිතා. බියෙන් තැතිගත් බොහෝ මිනිස්යෝ පර්වත වන ආරාම වෘක්ෂ ආදී ඒවායේ සරණ යනවයි, ඒවායේ පිහිට සොයා යනවයි. ඊළඟට නේතං හෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. නමුත් මෙන්න මේ කියන දේවල් නියම ආරක්ෂා සහිත පිහිට සරණ නොවේයි. නේතං හෝ සරණං කේමං නේතං සරණ මුත්තමං මේක නියමම සරණ, නියම උතුම්ම සරණයක් නොවේ. මේ විදිහේ පිහිට සොයා යාමකින් සියලු දුකකින් මිදෙන්න බැරිය කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ස්ථිර වශයෙන් ප්‍රකාශ කරනවා. ඊළඟට ප්‍රකාශ කරනවා කොහොමද මේකෙන් මිදෙන්නේ කියලා. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස චාතික්කමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝප සමගාමිනං. නමුත් යම් කිසි කෙනෙක් බුදුන් දහම් සංගුන් කියන ඒ තුනුරන්ගේ ඒ සරණයයිද, ඒ වගේම දුකක් දුකෙහි හටගැන්මත් දුක ඉක්මවා යාමත් දුක පමණය කිරීමේ සංසිඳ වීමේ මාර්ගයක් කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් කියලා කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය සම්‍යක් ප්‍රඥාවෙන් මනා ප්‍රඥාවෙන් දකීද, ඒතං හෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්මා සබ්බ දුක්ඛා පමුච්චති. මෙන්න මේකයි නියම ආරක්ෂා සහිත පිහිට යාම සරණය. ඒතං සරණ මුත්තමං මේකයි නියම උතුම්ම සරණය. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මෙන්න මේ පිහිට මේ සරණ යොදා යාමෙන් තමයි සියලුම සංසාර දුකින් මිදෙන්න පුළුවන් කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා. එතකොට මේ ධාතාශ්‍රයෙන් මේ කතාවාශ්‍රයෙන් අපට ධර්ම කාරණා රාශියක් මතු කර ගන්න පුළුවන්. කතාව ගැන කල්පනා කරලා බැලුවත් දැන් මේ කාලේ හැටියට නම් මේවායේ අද්භූත වශයෙන් තියෙනම දේවල් පේනවා. ඒ විදිහේ කොටිකුත් විශේෂයෙන්ම අර ඍති ප්‍රාතිහාර්ය පිළිබඳව දැන් මේ අය මේ කාලේ සැක කරන්න පුළුවන් තරම් දේවල්. නමුත් බුද්ධ කාලයේ මුගලන් මහරහතන් වහන්සේ මහා ඍද්ධිමතුන් අතර අග්‍රය කිව්වහම මහා පුදුම දේවල් ඒ ධර්මයේ සඳහන් වෙනවා. නමුත් ඒ මෙතන වැදගත්ම කාරණා තමයි දැන් ඔය අභිදත්ත බ්‍රාහ්මණයා ඒ පැවිදි වීම ගැන. ඒක සාමාන්‍ය පැවිදි වීම කියන එක දැන් මේ කාලෙත් බොහොම පහසුවෙන්ම කරන දෙයක්. ඍෂි ප්‍රවෘජාව නමුත් මේ අභිදත්ත බ්‍රාහ්මණයා පැවිදි වුණේ කොහොමද? අන්න බොන්න අඳින්න පණඳින්න සමාජ තත්ත්වයක් ඒව නැති නිසා නෙවෙයි, ලෙඩ දුක් නිසා නෙවෙයි. රාජ ගෞරවයේ ඉහළම මට්ටමින් ලැබෙද්දී රජු හා සමාන ආසනෙ ඉඳගන්න තරම් ශක්තියක් ලැබිලා තිබෙද්දී ඕනම දෙයක් කියලා කරව ගන්න පුළුවන් තරම් තත්ත්වයක් තිබෙද්දී ඒ තරම් රජුගේ ප්‍රසාදය තිබෙද්දී අර දුරදක්නා නුවණින් කල්පනා කළා මේ තත්ත්වය හැමදාම තියෙන්නේ නැහැ. මම දැන් මහලුයි. මට දැන් ඉතින් විශ්‍රාමයන්න ඕන. දැන් ඉතින් විශ්‍රාමයන්න ඕන කිව්වහම දැන් මේ කාලේ විශ්‍රාම ගිහිල්ලා කරන දේවල් නෙවෙයි ඒ බවුන කලේ. විශ්‍රාම යන්න ඕන සම්පූර්ණයෙන්ම. ඊළඟට විශ්‍රාම යන්නෙත් තවත් ටිකක් ඉතුරු කරගෙන නෙවෙයි. ඔක්කොම දොරදන් දුන්නා. සියලුම ඒ සියලු ධන සම්පත්ති අනබෙරලව. දොරවල් ඇරලා භාණ්ඩාගාරය ඇරලා ඔක්කොම දීලා ඒවයින් නිදහස් වෙලා තමයි පැවිද්දට ගියේ. අන්න ඒක අපට පාඩමක්. ඒ බාහිර තවුසන් කියලා කියනකොට අපි මිත්‍යා දෘෂ්ටික කියලා කිව්වට මොකද වටිනා පාඩමක් එතන දීලා තියෙන්නේ දැන් කාලේ පැවිද්ද ගැන හිතලා බලනකොට. ඒ නෙක්ඛම්මය. නෙක්ඛම්මයේ තුල එන ශක්තියම තමයි පැවිද්ද ඉදිරියට යන්න උපකාර වෙන්නේ. නික්කම්ම නැති තැන ඒක නිකම්ම පැවිද්දා. නිකම්ම හිස් පැවිද්දා. ඒක තුල ශක්තියක් නැහැ. ඉදිරියට යන්න බෑ. ආපස්සට හැර කරගවිලා එනවා. නමුත් ඒවා අර අතීතයේ ඍෂි ප්‍රවිජාව ගැන ඒ අබුද්ධෝත්පාද කාලවල පවා මහරජ දරුවන් පවා රාජාර්ෂි කියලා කියනවා. රජකම් ඇතහැරලා ගිහිල්ලා හිමාල වනේ තවුස්දම් රැක්කේ අර සියලුම සැප සම්පත් වස්තු අතහැරලා. අලුයමලු කෙල පිටක් හැටියට නිකම්ම නෙවෙයි. අන්න ඒ විදිහටයි සඳහන් වෙන්නේ. ඉතින් මෙතනත් ඒ ඍෂි ප්‍රවිජාව අනුව ගිය ඒ චාරිත්‍රය වටිනා එක කියන්නේ සනාතන චාරිත්‍රයක්. නික්ඛම්මයේ පිළිබඳව ඒ චාරිත්‍රයට ගරු කරමින් අභිදත්ත බ්‍රාහ්මණයා ගිය ඒ නික්මීමම අපට ඒකත් අපට පාඩමක් දැන් කාලේ කල්පනා කරලා බලනකොට. ඉතින් එතන ඉඳලා තියෙන ටිකක් බලමු. ඊළඟට ඇත්ත වශයෙන්ම අර කාම විතර්ක ආදී කෙලෙස් විතර්ක නැති කිරීම සඳහා එක්තරා උපාය මාර්ගයක් තමන්ගේ ඥාන මට්ටමින් ඒ බමුණා තමන්ගේ ශ්‍රාවකයන්ට කිව්වා. ඒ වගේම ශ්‍රාවකිනුත් ඒක අනුව කීකරුව ක්‍රියා කළ බව පේනවා. අර කෙලෙස් සිතිවිලි වෙනත් එක්කම කාම සිතිවිලි, දේශ සිතිවිලි ආදී ඒ සිතිවිලි එනකොට කලේ මොකද්ද? දුවල ගිහිල්ලා ඒ වෙලෙම බැලි මල්ලක් ගෙන ආවා. එතන තියෙන ධර්මතාව අපිට කල්පනා කරලා බැලුවොත් අර කෙලෙස් විතර්කයට ඉඩ නොදී වෙන වැඩකට හිත යොමු කිරීමෙන් අර කෙලෙස් විතර්කය කැපුවා. අන්න ඒ විදිය වැඩක් එතනක් තියෙනවා එක්තරා උපක්‍රමයක් ඒ තුලින් තමයි එතකොට අර බමුණන් විශාල ඒ ශක්තියක් ඇති කරගත්තේ කොයි තරම්ද කියලා තේ අර දේශනාව අවසානයේදී අර සියලුම තවුසන් පටිසම්භිදා සහිත අරහත්ත්වයටපත් වෙලා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වුණා කියලා කියන ඒ භික්ෂු භාවයෙන් එතකොට අන්න ඒ තරම් ඒ ශක්තියක් ඇති කරගන්න උපකාර වුණේ මේ කෙලෙස් මර්ධනය කිරීමේ කාර්ය ඒ අවස්ථාවේ ඉඳලම ඇරඹු නිසායි. ඉතින් ওই විදිහට ඒක නිසාම තමයි අර විශාල පිරිසක් ඒ අයගේ දායකින් හැටියට අනුග්‍රහය කළා. අන්තිමේදී බුදු පියාණන් වහන්සේගේ ඒ ධර්ම දේශනාව අහලා මේ අය තේරුම් ගත්තා නියම ආකාරය සරණ පිහිට යාම මේක නොවේයි. පර්වත වන ආදීයේ සරණ යාම නොවේ මෙන්න මේ ත්‍රිවිධ රත්නයේ සරණ යාමයි කියලා. මේක තේරුම් අර ගැනීම නිසා තමයි ඒ අර ගාථා සහිත බුද්ධ දේශනාව අහලා ඒ බමුණන් තුල ඇති වුණු චිත්ත විප්ලවය පරිවර්තනය කොයිතරම්ද කියතොත් අරහත්ත්වයට පත් වුණා කියලා කියන ඊළඟට එහි භික්ෂු භාවයෙන් බුදු පියාණන් වහන්සේ ඒ අය පැවිද්ද ලබා දුන්නා. අන්න ඒ විදිහටයි ඒ ධර්මයේ සඳහන් වෙන්නේ විශාල පිරිසක් තුල ත්‍රිවිධ රත්නය කෙරෙහි භක්තිය ඇති වුණා වගේම චතුරාර්ය සත්‍ය දැන් අපි සරණ යාම කියන එක සාමාන්‍යයෙන් තේරුම් ගන්නේ බුදුන් සරණ යාම, ධම්ම සරණ යාම, සංඝ සරණ යාම කියලා. නමුත් මෙතන මේ ගාථාවේ කියනවා එපමණක් නෙවෙයි. ඒ සරණ යාම මෙතනින් ආරම්භ වෙනවා කෙලවර වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන්. මේ සංසාර පැවැත්ම දුකක්, ඊට හේතුව තණ්හාවය. ඒ තණ්හාව නැති කර නිවීම නිවන කියන්නේ. ඊට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. ඉතින් ඔන්න ඔය ඒ ගාථා වල අර්ථය හරිය ආකාරයෙන් තේරුම් ගැනීමෙන් අර විශාල පිරිස අන්තිමට බුද්ධ ශ්‍රාවක තත්ත්වයට පත් වුණා. ඒ අවස්ථාවේම අඟුමගද්ද දෙරේ තව දායක පිරිස පැමිණියයි. ඒ පැමිණීමෙන් මේ ඇති වුණු පරිවර්තනය දැකලා මුලදී කල්පනා කළා මේ බුදු පියාණන් වහන්සේ මේ අගිදත්ත බ්‍රාහ්මණයාගේ ගෝලයෙක් කියලා. ඉතින් ඒක නැති කරන්න බුදු පියාණන් වහන්සේ අගිදත්ත බ්‍රාහ්මණයාට ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා කියලා සඳහන් වෙනවා. මේ පිරිසගේ සැක සංසිඳවන්න කියලා. එතකොට අගිදත්ත බ්‍රාහ්මණයා තමන්නේ ලබාගෙන තිබුණු විරුද්ධ ශක්තියෙන් අහසට පැන නැගිලා කීප සැරයක් හත් සැරයක්ම බුදු පියාණන් වහන්සේට වන්දනා කළා. මේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේ මම ගෝලයායි මම ශ්‍රාවකයායි කියලා අර පැමිණි දායක පිරිසගේ සැකය දුරු කළ බව කථාන්තරයේ තවදුරටත් සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ කතාව තුලින් ඒ අර මුලින් පැවිද්ද පිළිබඳ ආදර්ශය වගේම ඊළඟට ඒ පැවිදි පිරිස තුල ඇති වුණු මේ දේශනාව නිසා ඇති වුණු චිත්ත විප්ලවය පරිවර්තනය ඒක ගැනත් අපි කල්පනා කර බැලිය යුතුව තිබෙනවා. දැන් මේ කාලයේ බොහෝ දෙනා තමන්ගේ මේ සංසාර දුක ඒ වගේම ජීවිතයේ ඇති වෙන දුක් සහිත අවස්ථාවල් නිසා නොයිකුත් ඒවායි පිහිට සොයා යනවා, සරණ සොයා යනවා. ඉතින් මෙන්න මේ සරණ සොයා යාම, පිහිට සොයා යාම නියමාකාරයෙන් ඵලවත් වෙන්නේ, සාර්ථක වෙන්නේ කොහොමද කියන එකයි මේ දේශනාවේ කියවෙන්නේ. බුදුන් දහම් සඟුන් සරණ යාම අර සාමාන්‍ය ලෝකයා හිතන්නේ ගස් ගල්වල පර්වතවල යම්කිසි গুপ্ত බලවේගයක් තිබෙනවා. ඒවා තුලින් ඒ බලවේග වලින් ආරක්ෂාව බලාපොරොත්තු වීමයි සාමාන්‍ය ලෝකයා කල්පනා කරන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා ලෝකයාට නියම පිළිසරණය සසර දුක කොටින්ම ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඒ සියලු සංසාර දුකින් මිදීමට නම් මෙන්න මේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන ත්‍රිවිධ රත්නය පිහිට සොයා යා යුතු බව. ඒක නිසාම තමයි මේ පින්නතුන් දන්නවා ධර්මයේ සඳහන් වෙනවා කෙනෙක් උපාසකෙක් වෙන්නේ අවම මට්ටමින් දක්වන්නේ අවශ්‍යතාව බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. යම් කෙනෙක් බුදුන් දහම් සංඝුන් සරණයේද එපමණකින්මත් උපාසකෙක් වෙනවා කියලා. ඒ උපාසක උන්නහේ උපාසක තැනැත්තා සීලවන්ත වීමටයි අර යම්කිසි පංචශීලාදී සීලයක් සමාදන් වෙන්නේ. ඉතින් අවම මට්ටමින් එහෙම කිව්ව පමණින් කෙනෙක් හිතන්න අරකයි අපි මේ තුන් සැරයක් බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම ඔක්කොම සම්පූර්ණයි කියලා. ඒක නිසාම තමයි අර ගාථාවේ කියන්නේ සරණ යාමට අනුතරුවම ඊළඟට දුකත්, දුකේ හටගැන්මත්, දුක ඉක්මවීමත්, දුක නිරෝධය කියන එකයි නිවනයි. ඊළඟට ඊට උපකාරවන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් කියන එකයි. ඒ චතුරාර්ය සත්‍යය සම්‍යක් ප්‍රඥාවෙන්, මනා ප්‍රඥාවෙන් දකින්න ඕන. අන්න එහෙම දැකීම තමයි ඇත්ත වශයෙන්ම අර සංසාර දුකින් මිදීම කියලා කියන්නේ. ඒකට සරණ ගමනේ සම්පූර්ණ වීමට නම් මේ මාර්ගය යා යුතුව තිබෙනවා. ඊළඟට අපි මේ සරණ ගමන ගැන පමණක් හිතලා බැලුවත් අපිට මේ පින්වතුන් තහලා තිබෙනවා ඔය ධජග්ග පරිත්‍ය, ධජග්ග කියලා පිරිතක් තිබෙනවා ධජග්ග සූත්‍රයේ. ඒකේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් ආරණ්‍යගතව, ඒ වගේම වෘක්ෂමූලගතව, ශූන්‍යාගාරගතව භාවනා කරන සංඝයා වහන්සේලාට පවා යම්කිසි භයක්, තැතිගැන්මක්, ලොමු දෙහැගැන්මක් ඇති වුණාම මේ මා සිහි කරන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තමන් වහන්සේ සිහි කරන්නේ කියලා. කොහොමද සිහි කරන්නේ? මේ පින්නතුන් කවුරුත් දන්නවා අර ඉතිපිසෝ පාඨයෙන්. ඉතිපිසෝ භගවාදී ඒ බුදු පියාණන් වහන්සේ සිහි කිරීම සඳහා තිබෙන නව ගුණ පාඨය. මේ විදිහට බුදු පියාණන් වහන්සේගේ ගුණ නවය සිහිපත් කරන්නේ මා පිළිබඳව සිහිපත් කරන්නේ නැත්නම් ධර්මය හෝ සිහිපත් කරන්නේ ධර්මයේ ඒ ගුණ 6 සාක්ඛාත ආදී ගුණ 6 ඒක සිහිපත් කරන්නේ නැත්නම් සංඝයා වහන්සේලාගේ ගුණ 9 සුපටිපන්න ආදී ගුණ 9 ඒව සිහිපත් කරන්නේ. එහෙම සිහිපත් කිරීමේදී අර ඇති වුණු බිය තැති ගැන්ම ලොමු දැහැ ගැන්ම නැති වී යනවා කියලා දහජග්ග සූත්‍රයේ ආරක්ෂක මන්ත්‍රයක් හැටියට දක්වලා තිබෙනවා මේ සූවිසි මහා ගුණය. එතකොට ලෝකයාට එකම පිළිසරණය මෙන්න මේ සූවිසි මහා ගුණය බව මතක තබා ගැනීම යුතුදී වෙනවා. ඊළඟට ඒක නිසාම තමයි ওই රතන සූත්‍රයේ දක්වලා තිබෙන්නේ එතන ඒ සත්‍යක්‍රියාවකට පවා පදනම් කරගන්න පුළුවන් මේ බුදු ගුණ ආදී මේ තුනුරුවන්ගේ ගුණ. රතන සූත්‍රයේ නිදාන කතාව එහෙමත් සඳහන් වෙන්නේ විශාලා මහනුවර අර තුන් බිය, අමනුෂ්‍ය බිය, රෝග බිය, ඊළඟට සාගත බිය, ඒව නිසා දුර්භික්ෂ බිය, ඒක නිසා ඇති වුණු මහා විනාශයේ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පැවරුවා මේ රතන සූත්‍රයේ තියෙන ගාථාවලින් ඒ තේන සත්‍යේන සුවත්ති හෝතු මේ සත්‍යයෙන් කියලා. ඒ සත්‍යක්‍රියා වශයෙන් සත්‍යක්‍රියා බලයෙන් ප්‍රදේශයට සැප පැතුවා. විනුත් අපට පේන හොඳ නිදර්ශනයක් ඒක. තුනුරුවන්ගේ තුල ඇති ශක්තිය. මේ තුනුරුවන් තුල ඇති ශක්තිය සත්‍යයේ ශක්තියයි. මොකද ලෝකේ නිත්‍ය වශයෙන්ම පවතින ධර්මතාවක් ඒක. සත්‍යය තුල විශාල ශක්තියක් තිබෙනවා. දැන් සත්‍යක්‍රියාව තුල ප්‍රජාත කතා ආදීට බොහෝ විට කියවෙනවා. බෝධිසත්වයන් වහන්සේ අනිකුත් බෝධිසත්වයන් වහන්සේ තුල තිබෙන දුර්වලතාවන් අනුව අනිකුත් අවස්ථාවල් වල අනිකුත් ශික්ෂාපද එහෙම කෙඩුවා. නමුත් සත්‍ය පිළිබඳ ඒ කියන්නේ මුසාවාද ඒක පිළිබඳව දැඩිවම ඒ ශික්ෂාපදයේ රැක්ක බව සත්‍ය රැක්ක බව ඒක නිසා බුදු පියාණන් වහන්සේගේ චරිතයේ දැක්වෙනවා සත්‍යයේ ප්‍රාතිහාර්යය. ඉතින් ඒකම තමයි මෙතන තිබෙන්නේ තුන්රුවන්ගේ ගුණ ඒ සූවිසි මහා ගුණ සත්‍යයක්. ඒ සත්‍යයේ බලෙනුයි අර විදියට ඒ තේන සත්‍යයෙන් සුවත් වූතු ඒ විදියට ඔය නොයිකුත් ආකාරයෙන් ආශිර්වාදාත්මක ගාථාවල ත්‍රිවිධ රත්නය අරමුණු කරගෙන ත්‍රිවිධන්න පිහිට කරගෙන ලෝකයාට සුබපතල තිබෙනවා. එදිනදා ජීවිතේන ගැටළු වලදී ආපදා වලදී පවා තුන්රුවන්ම එකම පිහිට හැටියට සලකන්ඩ වටිනවා. ඒ වගේම විශේෂයෙන්ම මෙතන සසර දුක කියලා කියන ඒ භයානක දුක ඒ විපත ඒකෙන් එසේ මෙසේ මිදෙන්න බෑ. වචන මාත්‍රයකින් තුන්රුවන් සරණ ගිහිලා මිදෙන්න බෑ. තුන්රුවන් සරණ සම්පූර්ණ වෙන්න නම් බුදු පියාණන් වහන්සේ දකින්න ඕන, ධර්මයේ දකින්න ඕන, සංඝ රත්නිය දුටු ඒ ප්‍රත්‍යක්ෂය තමන් දකින්න ඕන. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය ගිය මාර්ගයේ ගමන් කළා, එහි ප්‍රතිඵලය දකින්න ඕන. අන්න ඒකයි මෙතන කියවෙන්නේ අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කියලා කියන සම්‍යක් ප්‍රඥාවේ. ඉතින් ඒ අතින් කල්පනා කරලා බලනකොටත් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි හිතේ යෙදුවේ තිබෙනවා ධර්මයේ ඉතාමත්ම මුළු මහත් ධර්මයම හකුලා දක්වන කෙටියෙන් හඳුන්වුවත් මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ දේශනා කර ධර්මය කියලා? ඔන්න ඒ චතුරාර්ය සත්‍ය දේශනාවයි. ඒකම තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ සවිස්තරව ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඉතින් මේ සංසාරික ජාති ජරා ව්‍යාධි ආදී ඒ සියලු සංසාර දුක්ඛ සමූහයම තමයි බුදු පියාණන් වහන්සේ එතන දුක්ඛ සත්‍ය හැටියට දක්වා වදාළේ. ඊට හේතුවයි ඒ තණ්හාව හැටියට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ලෝක සත්‍යා තුල තිබෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් දක්වන ඒ තණ්හාව නිසා මේ සංසාරයේ අනන්ත කාලයක් මේ ජාති ජරා ආදී ඒ දුක් විඳිනවයි ලෝක සත්‍යා. ඊළඟට මෙන්න මේ තණ්හාව නැති කළ මේ තණ්හාව සංසිඳවාගත් තත්වයම තමයි නිවන කියලා කියන්නේ. ඒ නිවීමයි ඒකට යන මාර්ගයයි අර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මෙන්න මේ මාර්ගය සම්පූර්ණ කිරීමෙන් ලෝකෝත්තර වශයෙන් සම්පූර්ණ කිරීමෙන් තමයි මුළු මහත් සංසාර දුකින් මිදෙන්න පුළුවන් වන්නේ. මේ විදිහට දක්වලා තිබෙනවා. එතකොට මේක තව ටිකක් කල්පනාකාරීව බලනකොට මෙතන මේ සම්‍යක් ප්‍රඥාව කියලා කියන්නේ මේ අප කාතුලත් යමක් වටහා ගැනීමේ, අවබෝධ කර ගැනීමේ ශක්තියක් තිබෙනවා. නමුත් මෙන්න මේ කියන ප්‍රඥාව ඒ විදිහට තර්කාශ්‍රයෙන් ලබා ගන්න එකක් නෙවෙයි, භාවනාමය වශයෙන් දිනු කරගත යුතු එකක්. ඒක අර දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියලා මේ හැම කෙනෙක්ම තරා උත්සාහයක් කරනවා. ඒක නිකන් සිල්ලර වශයෙන් කරන උත්සාහයක්. ටික ටික ආර්ය අෂ්ටාංගික මාර්ගය පුළු පුළුවන් මට්ටමින් ඒ වැඩි වීමට උත්සාහ කරනවා. නමුත් ඒකේ යම් යම් ඇදකුද තිබෙනවා. ඒක නිසා තමයි අර වෙනම කුසල කර්මයක් හැටියට දක්වලා තියෙන්නේ දිට්ඨිජ්ජු කර්ම කියලා.
දෘෂ්ටිය ඍජු කරගන්න උත්සාහයක් කරන්නේ. මේ සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ පෘථග්ජනය තුළ සම්පූර්ණව නැහැ. ඒක ඇදකුද තිබෙනවා. ඒක පෙළගැස්වීමයි. එතකොට පෙළගැස්වීමට ඍජු කර ගැනීමට කරන උත්සාහයක් තමයි කරන්නේ. එහෙම පෙළගැස්වීමට කරන උත්සාහය සාර්ථක වෙන්නේ අන්න අර භාවනාව මුදුන්පත් වෙන අවස්ථාවේ, පළවත් වෙන අවස්ථාවේ. සීලය මත පිහිටලා සමාධිය වඩලා යම් අවස්ථාවක විදර්ශනාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නම් අන්න ඒ අවස්ථාවේදී තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒතන සඳහන් වෙනවා. ඒවයි දක්වන්නේ, ධර්මයේ දක්වන්නේ ඒ ලෝකෝත්තර මාර්ගය. ඇත්ත වශයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර ලෞකික වශයෙන් සීලර වශයෙන් වගේ වඩනවා. නමුත් ලෝකෝත්තර මාර්ගයේ එක සිතක පහළ වෙනවා කියනවා. අංග 8ම එක සිතක, ඊටාම ක්ෂණිකයි. ඒ ක්ෂණික සමාධියක් වශයෙන් මාර්ග සමාධිය පහළ වෙන බව සඳහන් වෙනවා. එතන ඊටාම ගැඹුරු කාරණයක්. ඒක යන්තමින් හිතා ගන්න පුළුවන්. අර දැන් සම්මා දිට්ඨිය පීඨ කරගෙනයි, සම්මා දිට්ඨිය පෙරටු කරගෙනයි මේ අංග 8 තිබෙන්නේ. මේ සම්මා දිට්ඨිය පෙරටු කරගෙන තිබුණාට මොකද? අනිත් අංග එක එක අතටයි තියෙන්නේ. ඒක හරියට අදකුද තියෙනවා. මේවා කෙලින් කරලා ගත්තාම මේ සම්මා දිට්ඨිය අන්තිමට දිනු වෙලා සම්‍යක් දර්ශනීය බවට පත් වෙනවා. සම්‍යක් දර්ශනීය බවට පත් වෙනවා. අන්න ඒක තමයි මේ මාර්ග ඥාන අවස්ථාවේදී සිදු වෙන්නේ. ඒකයි මේක මේ බුදු පියාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඍජු මාර්ගයක් කියලා වදාලේ. මේක ඍජු කරගන්න වෙනවා. ඒ ඍජුවන් ඍජු හැටියට පහළ වෙන්නේ අන්න අර ලෝකෝත්තර තත්ත්වයේදී, සෝවාන් තත්ත්වයේදී පළමුවෙනි වරට. ඒකේ ඒ ඍජු කර ගැනීම මොකටද? මේ සංසාරයේ බලගත්ු කෙලෙස් සමූහයක්, කෙලෙස් කන්දරාවක් මේ චිත්ත සන්තානේ තැන්පත් වෙලා තිබෙනවා. මේක එහි පිටිම වසාගෙන තිබෙනවා. මලකඩ රාශියක් වගේ. මේක එසේ මෙසේ චිත්ත ශක්තියකින් කපන්න බෑ. කපන්න පුළුවන් වන්නේ මාර්ග චිත්ත සමාධියෙන්. ඒක කියනවා මහා බල සම්පන්න සමාධියක්. ඒ ලෝකෝත්තර චිත්ත කියන එක මේ භාවනාවම වශයෙන් දැන් ධ්‍යාන ආදියත් බොහොම බල සම්පන්නයි සිත්. සාමාන්‍යයෙන් ඔය පළමුවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන වශයෙන් දක්වනවා. නමුත් ඒ ධ්‍යාන සාමාන්‍ය ධ්‍යාන චිත්තයටත් වඩා පළගත්ු ලෝකෝත්තර මාර්ග සමාධියක්. ඒක තුලින් තමයි මේ කෙලෙස් කපන්න පුළුවන් වන්නේ. අන්න ඒකට තමයි. ඉතින් ඒක නිසා තමයි ඔය සම්බුද්ධ සෙට්ටෝ පරිවන්න යේසුචින් සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝන විජ්ජති. ඒ විදිහට දක්වනවා ඒ ලෝකෝත්තර සමාධිය හා කිසිම සමාධියකට සමකරණ කරන්න බැරි තරම් බල සම්පන්න බලගතු සමාධියක් කියලා. ඒ බලගතු බව ලැබෙන්නේ අන්න අර අංග 8ම එකතු වෙලා ඒ එක ක්ෂණයකම සම්මාදිට්ඨිය සම්‍යක් දර්ශනයක් හැටියට වගේ පහළ වෙනවා. ඒක තුලින් තමයි සෝවාන් මාර්ගයේ එක මට්ටමකින් ඒ බලගතු කෙලෙස් කඩලා ජීවිත හතකට ඉතුරු කරනවා. සකදාගාමි තත්ත්වයේදී, දෙවෙනි තත්ත්වයේදී තවත් දුරට ඒක අඩු කරලා නැවත එක වරක් පමණක් මෙලොවට එන හැටියට, අනාගාමි තත්ත්වයේදී බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා කෙලවර කරන හැටියට, ඊළඟට අරහත් තත්ත්වයේදී සම්පූර්ණයෙන්ම ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් මිදලා ඒ කර්ම ශක්තියත් බිඳලා නැවත නූපදින තත්ත්වයකට පත් කරනවා. අන්න ඒක තමයි එතකොට සියලු සංසාර දුකින් මිදීම කියලා කියන්නේ. ඉතින් ගැඹුරු කොටසකුත් මෙන්න මේ සරණ යාමේ තිබෙන බව මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍ය හිතෙන්න පුළුවන් අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කිව්වම පමණින් අපි ඔක්කොම බෞද්ධයෝ, අපි මේ ඔක්කොම වැඩ සම්පූර්ණයි කියලා. නමුත් මෙතන තිබෙන්නේ දැන් සමහර මේ වචනය සමහර විට පාවිච්චි කරන්නේ සරණාගමණය කියලා. සරණාගමණය කියන එක භාෂාවේ ව්‍යාකරණ අනුව හිතුවත් සරණයට පැමිණීම, පිහිටකට පැමිණීම කියන එක. නමුත් ඇත්ත වශයෙන් සරණ ගමණයයි එතන තිබෙන්නේ. පීඨ සොයා යාම වගේ. ඉතින් මේ පීඨ සොයා යන ගමන සම්පූර්ණ වන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. නියම වචනය නම් සරණ ගමනිය කියලායි කියන්න තියෙන්නේ. තුන්වන් සරණ යාම. මේ සරණ යාම මේ යන ඉලක්කය කෙලවර වන්නේ නිවනේ. එතෙක් මේ යන ගමනයි සරණ ගමනිය කියලා කියන්නේ. ඒක ඇත්ත වශයෙන්ම ශ්‍රද්ධාවෙන් ආරම්භ කළ යුතු දෙයක්. අන්න ඊළඟට අපි කල්පනා කරලා බලමු දැන් මේ ශ්‍රද්ධාව ගැන. ඒක දැන් මෙතනත් අපි දන්නවා දැන් තුන්වන් කෙරේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩන්න අපතුලිය යම් කිසි ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕන. එහෙම නැති කෙනාට තර්කය විතරක් ගත්ත කෙනාට මේකේ අර්ථයක් පේන්නේ නැහැ. මේ හදවතට දැනෙන තරමට අර ගුණ සම්පත්තිය, බුදු ගුණ සම්පත්තිය, ධම් ගුණ සම්පත්තිය, සංඝ ගුණ සම්පත්තිය හිතට කාවදින්න ඕන. එහෙම කෙනාට තමයි අන්න ඊළඟට බුද්ධානුස්සති වශයෙන්, බුද්ධානුස්සති කියලා කියන්නේ බුදු ගුණ නැවත මෙනෙහි කිරීම, සිහිපත් කිරීම. ධම්මානුස්සති දහම් ගුණය නැවත නැවත මෙනෙහි කිරීම, සිහියට නගා ගැනීම. සංඝානුස්සති සංඝ ගුණ නැවත නැවත සිහියට නගා ගැනීම. එහෙම නගා ගැනීම තුළින් මේ පුද්ගලයාගේ පෞරුෂය තුළ යම්කිසි වර්ධනයක් සිදු වෙනවා. මොකද අභිවර්ධනයක් සිදු වෙනවා. නිතර ගුණයම මෙනෙහි කරන කෙනා ගුණ සාගරයක් වගේ, ගුණ කොටින්ම දැන් බුද්ධානුස්සතිය නිතර වඩන කෙනා පිළිබඳව පොතපතේ සඳහන් වෙන්නේ හරියට බුදු පියාණන් වහන්සේගේ ගන්ධ කුටිය වගේ කියලා. බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරන ගන්ධ කුටිය වගේ වෙනවයි බුදු ගුණ නිතර පුරුදු කරන තැනැත්තා. මොකද ඒ ඒ ಗುಣ සම්භාරය නිතර හිත වඩනකොට අකුසල් වලට ඉඩක් නැහැ. අකුසල් වලට එන්නේ ඉඩක් නැහැ. නිතරම ගුණේමයි ජීවත් වෙන්නේ. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. ඒකෙන් ලැබෙන ආරක්ෂාවමයි අර අතන දජග් ආදී සූත්‍රවල සඳහන් වෙන්නේ. බුදු ගුණ මෙහෙය කරනකොට යම් කර්ම වේග තිබෙනව නම් විපාක දෙන්න ඒවායේ විපාක ශක්තියත් මර්ධණය වෙනවා. ඒ වගේම ලෝකයේ තිබෙන බලගතුම ධර්මතාව, සත්‍යයේ ධර්මතාව නිසා, සත්‍යයේ ශක්තිය නිසා විශ්වේනුත් ඒකට යම් කිසි වලයක් ලැබෙනවා, එකතු වෙනවා. අදෘශ්‍යමාන කියලා කියන්න පුළුවන්. නමුත් අර ලෝකයා හිතු සාමාන්‍ය ලෝකයා හිතන විදිහේ গুপ্ত බලවේගයක් නෙවෙයි. දැන් අතීතයේ ඒ අර කියාපු අග්ගිදත් බ්‍රාහ්මණය හැම කිව්වේ ගස් ගල් වල, ඊළඟට තව නොයෙකුත් පර්වත වල, ඒවායේ චෛත්‍ය හැටියට සලකන, ඒ කාලේ චෛත්‍ය හැටියට සලකූ තැන්වල යම් කිසි গুপ্ত බලවේගයක් තිබෙනවා. ඒකින් මේ දුක් කෙලවර කරන්න පුළුවන් කියලා. නමුත් මෙතන කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඒ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කිරීමෙන්, ඒවා සිහියට නගා ගැනීමෙන් ඒවායේ ශක්තිය තමනුත් ඇති කර ගන්නවා. ඒ ශක්තිය තුලින් අර කර්ම වේග ගෙවි ගිහිල්ලා යම් කිසි සහනයක් එදිනදා ජීවිතයේ පවා සීමා සහිත සහනයක් ලැබෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ සාමාන්‍ය ලෝකයා අර මනුස්සා භය තජ්ජිතා සාමාන්‍ය සත්වයාගේ ස්වභාවයයි මේ සංසාර එදිනදා ජීවිතයේ පැමිණෙන උපද්‍රව හමුවේ, ආපදා හමුවේ බියෙන් තැතිගෙනයි ජීවත් වෙන්නේ. ඒ අවස්ථාවේදී අර බුදු ගුණ මෙනෙහි කරනවා නම්, දහම් ගුණ මෙනෙහි කරනවා නම්, සංඝ ගුණ මෙනෙහි කරනවා නම් සෑහෙන ධර්මමය සැනසුමක් ඒ තැනැත්තාට ලබා ගන්න පුළුවන් ධර්ම ශක්තිය තුලින්. ඒ වගේම ඒ එන උපද්‍රවවල ඔරොතු දීමේ ශක්තියකුත් ඇති වෙනවා. අපි බොහෝ විට අපට ලැබෙන, අපට එන ආපදා සම්බන්ධයෙන් අපි කැළඹෙන්නේ, කරදර වෙන්නේ අපේ සිත් ඒවා පිළිගන්න සූදානම් නැති නිසායි. නමුත් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය පිළිබඳව ඒ ගුණ සම්භාරි හිතේ ධාරණය කරගෙන ඉන්නකොට අරවාට ඔරොත්තු දෙන ගුණයකුත්, ශක්තියකුත් හිතේ ඇති වෙනවා. ඒනුත් අර බලය බිඳෙනවා. ඒ පමණක් නොවේ, අපි අරි කලින් කියාපු ආකාරයට ඒ ධර්ම ශක්තිය තුලින්ම අර කර්ම වේග ගෙවෙනවා. ඔන්න ඔය විදිහේ ධර්මතාවක් මෙතන තිබෙන්නේ. ඒක නිසා කෙනෙක් කල්පනා කරන්න අරකයි, දැන් මුලදි කියවුණා ආරාම රුක්, දැන් මිනිස්සු බියෙන් තැඳගත් මිනිස්සෙයින් පර්වත, වන, වෘක්ෂ, චෛත්‍ය ආදී පිහිට සොයා යනමයි. මේක පිහිට නොවේ, සරණ නොවේ. නමුත් මේ ගාථා දිහා බලලා කෙනෙකුට කියන්න පුළුවන්, එහෙමනම් මේ ඇතැම් බෞද්ධයින් කරන මේ බෝධි වන්දනා, එහෙම නැත්නම් චෛත්‍ය වන්දනා, මේවත් අර වගේම මිත්‍යා දෘෂ්ටික දේවල් නේද කියලා අන්න එතන පැහැදිලි කරගත යුතු කාරණයක් තිබෙනවා. ඒක ඔය තර්කයේ අනුව ගිහිච්ච ඇතැම් කෙනෙක් මේ කාලේ කියනවත් ඇහෙනවා ඒවා හිස් දේවල් කියලා. නමුත් මේ නොදියුණු මනසක් ඇති අයයි කියලා, ආයේගේ වැඩේ කියලා. නමුත් මෙතෙන්දී හිතා ගන්න තියෙන්නේ මේ නිවන් ගමනේ ආරම්භයේ ශ්‍රද්ධාවිනුයි. ශ්‍රද්ධාව කියන වචනේ පවා තියෙන්නේ හදවත පිහිටුවීම කියන එක. එතකොට හදවතක් කෙනෙකුට තිබෙනව නම් ඒක පිළිබඳවත් යම් කිසි වර්ධනයක් සිදු වෙන්න ඕන. බුද්ධිය පමණක් වර්ධනය කළොත් එතන එතනත්තා තුළ අඩාල වර්ධනයක් ඇති වෙන්නේ. අපි දන්නවා දැන් ගෙඩියක් වුණත් ඉදෙනකොට ඒක හොඳට ඉදෙනවද කුරෝළු වෙනවද කියන එක තත්ත්ව දෙකක් තිබෙනවා. එතකොට හොඳට ඉදෙන්නේ නැත්නම් මොන මොන හරි අඩුපාඩු තියෙනවා නම් කුරෝළු වෙනවා. අන්න ඒ වගේ බුද්ධිය විතරක් ගත්ත අය හැඟීම් ගැන නොතක, හැඟීම් නැතුව නොවේ, ඒ අයට හදවතක් නැතුව නොවේ. නමුත් ඒ අය සමහර විට අර බුද්ධිවාදී දැඩිව අරගෙන තර්කය ආරෝපණය කරගෙන අරවා ශ්‍රද්ධාව මෝඩ අය කරන දේවල් හැටියට චෛත්‍ය වන්දනාව ඒවා ගැන සලකනවා. නමුත් අපේ ධර්මයේ දක්වලා තිබෙන්නේ එතන මේ ශාසනයේ ඒ චෛත්‍ය වන්දනාව ආදී ගැඹුරු අර්ථයකින් කරන දෙයක්. මේ පින්වතුන් අහලා තිබෙනවා ශාරීරික, පාරිභෝගික, උද්දේශික කියලා චෛත්‍ය තුන් වර්ගයක් තිබෙන බව. බුදු පියාණන් වහන්සේගේ ඒ ධාතුන් එහෙම නිදන් කරගත් උදාගැබ් ආදී ඒවා ශාරීරික, ඊළඟට උන්වහන්සේ පරිභෝග කළ බෝධීන් වහන්සේ, ඊළඟට පාත්‍ර ධාතු ආදී ඒවා පාරිභෝගික. ඊළඟට උද්දේශික කියලා කියන්නේ උන්වහන්සේ උදෙසා බුද්ධ රූප, ඊළඟට පිළිම, ඒවා උද්දේශික බුදු පියාණන් වහන්සේ උදෙසා. මේවා සංකේත බුද්ධානුස්සතිය සඳහා, බුදු ගුණ සිහිපත් කර ගැනීම සඳහා, බුදුරජාණන් වහන්සේ සිහියට නගා ගැනීම සඳහා උපකාරණ වන වස්තු. ඉතින් ඒවා ආශ්‍රය කරගෙනයි මිනිස්සෙයින් තමන්ගේ හිත පිරිසුදු කරගන්නේ, ප්‍රසාදයට පත් කරගන්නේ, පහදවා ගන්නේ. එතකොට ඒ බඳු වස්තුවක් පිළිබඳව යම් කෙනෙක් නිග්‍රහ කළොත්, ඒ බඳු දෙයක් විනාශ කළොත්, මේ මෝඩින්ගේ වැඩ, මේ වයින් වැඩක් නෑ, මේ නිකන් ගල් ගඩොල් ගොඩක් කියලා කිව්වොත් එහෙම ඒ තැනැත්තා බරපතල කුසලයක් ඒ තුنين සිද්ධ කරගන්නවා. ඒක ඒ පිළිබඳ කුසල කුසල පිළිබඳ අවබෝධයක් නැති කමිනුයි ඒ බඳු සමහර අය මේවා අවතක්සේරුවටපත් කරන්නේ. මේ ශ්‍රද්ධාවෙන් කරන මෝඩකම් හැටියට. නමුත් ඒ තුලින් අර නුව නැති පින්වතා මේක බුද්ධ වන්දනාවෙන් කොටසක් හැටියට සලකන්නේ. බුදු පියාණන් වහන්සේ සිහියට නගා ගැනීම සඳහා එදිනදා ජීවිතය අපි දන්නවා කවුරු කවුරුත් ගෙවල් දොරවල් ජීවත් වෙන අය, තම තමන් ගිමියේ ගිය අය, තවත් හිතවත් අය සිහිපත් කර ගැනීම සඳහා ඡායා රූප හරි වෙන මොන මොන හරි සංකේත පාවිච්චි කරනවා. අර කියන අර බුද්ධිවාදීන් පවා එහෙම කරනවා. නමුත් මෙන්න මෙතෙන්ට ආවහම කල්පනා කරන්න ඕනේ මෙතන අපිට දැන් ජීවමානව නැති බුදු පියාණන් වහන්සේ සිහියට නගා ගැනීමට අපිට යම් යම් වස්තුන් උපකාර වෙන අවශ්‍ය වෙනවා. හැමතිස්සෙම ඉබේටම ඒක අපේ හිතට එන්නේ නැහැ. ඒක දකින්නකොට අපිට අර සද්ධාව ඇති වෙනවා. එතනින් තමයි ආරම්භය කරන්නේ. ඒක සඳහායි මේවා මෙච්චර කාලයක් ඒ විදිහේ වස්තුන් පාවිච්චි කරන්නේත් ඊළාට බුදු පියාණන් වහන්සේ සිහියට නගාගෙන ඇති වෙන ප්‍රතිචාරය සඳහා තමයි ප්‍රතිචාරයේ දැක්වීමක් හැටියට තමයි ඒ බුදු පූජා කරන්නේ. ඒවා පිළිබඳවත් සමහර කෙනෙක් අහක යන අකුසල් එක්රැස් කරගන්නවා මේවාට දොස් කියලා. ඒ ශ්‍රද්ධාව කියන එක වෙන කෙනෙකුට ඒක තේරුම් ගන්න බෑ. ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධාව බුදු පියාණන් වහන්සේ පවා ඒ පිළිබඳව උපේක්ෂා වෙනවා. මොකද ඒ තැනැත්තාගේ ශ්‍රද්ධාව ප්‍රකාශ කරන ආකාරය. නමුත් ඒ තුලින් ඒ තැනැත්තා තුළ අධ්‍යාත්මික වර්ධනයක් වෙනවා. ඊට ඒට නිගා කළොත් ඒ වස්තුන් විනාශ කළොත් ඒ තැනැත්තා බරපතල අකුසලයක් කරගත්ත වෙනවා. අන්න ඒක නිසා මේ දේශනාව වරදවල තේරුම් ගන්නත් ඉඩ තිබෙන නිසා අපි ඔය ටික ප්‍රකාශ කළේ. ඉතින් කල්පනා කරගන්න ඕන මේ සරණ යාම තුනුරුවන්ගේ සරණ යාමට උපකාර වෙන දේවල් තමයි නිතිපතාම මෙන්න මේ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වශයෙන් මේ ත්‍රිවිධ රත්නය. ත්‍රිවිධ රත්නය මේ ගුණ සම්භාරය තමන්ගේ සිතේ හොඳට ධාරණය කරගෙන තැන්පත් කරගෙන. මොකද මේ ත්‍රිවිධ රත්නය කියේ වැදගත් වෙන්නේ මොකද? තමන්ගේ ගමනට බුදු පියාණන් වහන්සේ තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඊළඟට උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේමක් නිසාද? උන්වහන්සේ යම්කිසි ධර්මයක් ප්‍රකාශ කළ නිසායි. ඒ නිසා තමයි අපි අර කිව්වේ හරි ආකාරයේ ත්‍රිවිධ රත්නියම පහළ වුණේ අසල පුර 15ක පොයේ දවසේ කියලා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් ආරම්භ කළ ඒ මංගල ධර්ම දේශනාවෙන් ආරම්භ කළ ධර්ම දේශනා සමූහයයි අපි මේ ධර්ම රත්නිය කියලා සලකන්නේ. ඊළඟට ඒ ධර්ම රත්නය ක්‍රියාත්මක කිරීමෙන් ක්‍රියාත්මක කළ හැකි බවක්. ඒක ක්‍රියාත්මක කරගන්න බැරි දෙයක් නම් අපිට සංඝ රත්නියත් වැඩක් නැහැ. ඒ සංඝ රත්නය තුලින් පින්නුම් කෙරෙන්නේ මේ ධර්මයේ ක්‍රියාත්මක කළ හැකි බවත්, එහි ප්‍රායෝගික බවත්. ඊළඟට ඒකේ අවස්ථාවල් ආචාර්ය පුද්ගල මහා සංඝ රත්නය කියලා කියන්නේ අපි අර සමහර අවස්ථාවල් වල කියන්නේ මේ මුළු මහත් ප්‍රතිපදාව, එහෙම නැත්නම් ලෝකෝත්තර ප්‍රතිපදාව මාර්ගයක්, මහා මාර්ගයක් හැටියට සැලකුවොත් ආචාර්ය පුද්ගල මහා සංඝ රත්නය හරියට පහන් වැටවල් පහන් කණු 8ක් වගේ ඒ தত্ত্ব වලින් පෙන්눔 කරනවා. මේ தত্ত্বය ලබා ගන්න පුළුවන් සෝවාන් தত্ত্বය, සකදාගාමි தত্ত্বය කියන ඒ ආර්ය தত্ত্ব ලබා ගන්න පුළුවන් කියන හැකි සංඥාව ලබා දෙන ලෝකයාට. එතකොට ඒක නිසා තමයි සංඝ ගුණ වැදගත් වන්නේ. ඒ ලබාගත්තු ಗುಣ සම්පත්තිය නිසා තමයි ඒකම තිබෙනවා පූජාර්හ ගුණය. අරහන් ගුණය කියලා කියන්නේ, අරහත් කියලා කියන්නේ ඒ පූජාවන් ලැබීමට සුදුසු ගුණය. බුදු පියාණන් වහන්සේ පූජාවන් ලැබීමට සුදුසු කෙනෙක් කියලා අපි නිතර කියනකොට අපේ ඒක નિરાයාසයෙන්ම වගේ අපේ හිත කියනවා අපිට පුළුවන් දෙයක් අපි පූජා කරන්න ඕන. ඉතින් ලෝකයේ තිබෙන පිරිසුදුම ලෝකයේ ස්වභාව ධර්මයේ විසින් ලෝකයට ඉතිපතාම දෙන ස්වාභාවික පිරිසුදුම දේ තමයි මල. ඉතින් අර ඒක නිසා තමයි අර දෙවියන් පරසතු මලින් කරන පූජාවල් වෙනුවට අපි අපේ ප්‍රමාණය හැටියට වනපස මල් කැලින් නෙලාගත්තු මලකින් අපි පූජා කරනවා. අනිත් වගේ ඒ පුද්ගලයා තමන්ගේ ශ්‍රද්ධාවේ මට්ටමේ අනුව බුදු පියාණන් වහන්සේ පිළිබඳ යම් කිසි පූජාවක් කරනවා. ඒ වගේම තමයි ධර්මයට කරන පූජාවක්, ඊළඟට සංඝයාට කරන පූජාවක්. අන්න ඒ තුලින් අපි කරන්නේ මොකද්ද? ඇතුළත අර ශ්‍රද්ධා ගුණය වඩාලනවා. ශ්‍රද්ධාවේ තෙතමන නැති තැන ගුණ ධර්ම වල වගාවක් නැහැ. එතකොට හැමදාම යම් සමහර කෙනෙක් සල්ලි සාක්කුවේ තියාගෙන බඩු ගන්න යනවා. සාක්කුවෙන් සාක්කුවට යනවා අර වීදුරු ජනේල් වලින් බලබලා, නමුත් බඩුවක් ගන්නේ නැහැ. ආපහු හිස් අතින් ගෙදර එනවා. අන්න ඒ වගේ අය හුඟක් ඉන්නවා ලෝකේ. හැම තැනටම ගිහිල්ලා හොස්ස පොවනවා, නමුත් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. අර ශ්‍රද්ධාව නැහැ හරියට. කොතනකවත් හරියට ශ්‍රද්ධාව හිටින්නේ නැහැ. ඉතින් අන්න ඒක නිසා තමයි මේ ධර්මයෙන් වැඩ අරගෙන සංසාර දුක කෙලවර කරගන්න ඕන නම් යම් කෙනෙකුට මේ ශ්‍රද්ධාව තිබිය යුතුයි. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ දුක්ඛෝප නිසා ශ්‍රද්ධා. ශ්‍රද්ධාව ඇති වෙන්න නම් දුක පිළිබඳ යම් කිසි මට්ටමකින් අවබෝධයක් වෙන්න ඕන. දුක ඇසුරු කරගෙන තමයි ශ්‍රද්ධාව තියෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඕනෑම කෙනෙකුට දැන් සමාජ ජීවිතේ අපිට දකින්න පුළුවන් සමහර විට ධර්මයේ ගැන කොහෙත්ම උනන්දුවක් නැති. දැන් මේ කාලෙත් කොතිකුත් අපට අය අපට හමු වෙනවා. ඇවිල්ලා සාකච්ඡා කරන අය තුලින් අපට දැනගන්න ලැබෙනවා මුලදී ඒ අයගේ ජීවිත අනර්ගී ආපු අර බුද්ධිවාදය අනුව, එහෙම නැත්නම් වෙන දේවල් සොයමින් ගියා. මේ යන අවස්ථාවේ gedara dore එහෙම නැත්නම් Tamanට ලෙඩ රෝග ආදී නොයෙකුත් විදියේ ආපදා ඇවිල්ලා ඔන්න තේරෙනවා මේක රෝසමල් යහනාවක් නෙවෙයි මේ ජීවිතය. මේකේ මේ මහා භයානක විදියේ දුක්ඛම් කටළු සහිත කොයි වෙලාවෙ ජීවිතේ නැති වෙනවද කියලා දැන් නැති සත්‍යයක්. ඊළඟ දුක පිළිබඳ යම් කිසි මට්ටමකින් අවබෝධයක් වෙනවා. අන්න මේක තමයි බුදු පියාණන් වහන්සේ මට වඩා හොඳට මට තේරෙනවටත් වඩා යඟුරින් තේරුම් කළ තිබෙන්නේ කියලා. අන්න ඊළඟට අර දුක්ඛ සත්‍යය කියන එක්තරා මට්ටමකින් තේරුම් ගන්නවා. ඊළඟට තේරුම් ගන්නවා මේකට හේතුව මගේ තියෙන තණ්හාවමයි නේද කියලා. ඒ තණ්හාව අඩු වුණොත් පමණට මේ දුකත් අඩු වෙනව නේද කියලා. ඉතින් ඒක තමයි මේ චතුරාර්ය සත්‍යය අදාදම තම තමන්ගේ ඒ ජීවිතය කියන වැළුවත් එක්තරා මට්ටමකින් තමන්ට අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඒක නිසා තමයි සම්‍යක් දෘෂ්ටිය කියන එක බුදු වෙනකන් රහත් වෙනකන් ඉන්න ඕනේ නැහැ. මේක තම තමන්ගේ මට්ටමින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. සංසාරේ පැවැත්මේ දුක. ඒකට නිසි අවස්ථාවල් එනකන් සමහරු ඉන්නවා. ඇතැම් අය අතීත සංසාරයේ ඒ පාරමී ධර්ම වඩලා මේ මාර්ගයේ බොහෝ දුරට ගමන් කරපු අයට අර විදිහේ මහා විප්ලවයක් මහා විනාශයක් ආපදාවක් එන්න ඕනේ නැහැ ඊට කලින්ම. දැන් ඇතැම් කෙනෙක් දැන් සමහරුන්ට අවදි වෙන්න උදේ ඉබේම අවදි වෙනවා. තවත් සමහරුන්ට ඒ ඔයලා මොර්ලෝසු ආදී දේවල් සද්ද ඇහිලා සමහරුන්ට ඒකවත් එහෙමවත් අවදි වෙන්නේ නැහැ. සමහරුන්ට බෝම්බයක් එහෙම පිපිරුවාම අවදි වෙනවා. සමහරුන්ට බෝම්බයක් පුපුරලත් හැරෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් ලෝකේ තිබෙනවා. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන අර ඒක එක්කෙනාගේ ඒ සාංශාරික බුද්ධිය කියන එක වෙනම දෙයක්. ලෞකික බුද්ධිය වගේ දෙයක් නෙවෙයි. සාංශාරික බුද්ධියේ බුද්ධි මට්ටම සමහර විට හත් අවුරුදු දරුවක තුල මෝරලා තිබෙන්න පුළුවන්. එහිමයි තමයි අර කේසාලෝමානකා දන්තා තචෝ කියලා ඒ තචපංච කර්මස්ථානෙන් ඒක කියමින් අර කෙස් ඉවත් කරලා පැවිදි වුණාත් එක්කම රහත් වෙන්නේ මුළු මහත් ශාරීරියේ ඇති දුක් ස්වභාවය පිළිකුල් ස්වභාවය ලෝකයේ සංසාරයේ පැවැත්මේ දුක් ස්වභාවය හැම එකම තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. අන්න ඒක නිසා සංසාරික බුද්ධිය කියන එක වෙනම එකක් ලෝකයේ සාමාන්‍ය ලෝකයා හිතන බුද්ධි මට්ටම වෙන එකක්. ඔය විභාග පාස් කරන්න එහෙම පාවිච්චි කරන බුද්ධිය. ඉතින් අන්න එහෙම සංසාරික බුද්ධිය දිනුක් නැත්තා කල්පනා කරනවා මේක මේ අර අඩාලව යා යුතු ගමනක් නෙවෙයි. ඒකට වචන වලින් වශයෙන් දක්වනවා බුද්ධිමය භාවමය. හැම නැත්නම් බුද්ධිමය පක්ෂියත් හැඟීම් පක්ෂියත් කියලා අපි එදිනදා පාවිච්චි කරනවා. හැම කෙනාගෙම තිබෙනවා ඒක අර අපි ඒවා දක්වන්න වස්තු ඕන නිසා අපි කියන්නේ අර මොලයයි හදවතයි කියලා. අපි සාමාන්‍යයෙන් එහෙම ප්‍රකාශ කරාට මොකද මෙතන කියන්නේ අර හැම කෙනෙකුගෙම තිබෙනවා බුද්ධිමය පැත්තකුත් තිබෙනවා හැඟීම් පැත්තකුත් තියෙනවා. එතකොට අර හැඟීම් පැත්ත පිරිසුදු කරන්නේ නැද්ද ඒවා ගැන තැකීමක් නැතුව බුද්ධිය විතරක් දිනු කරගත්තොත් අන්න කපටියෙක් වෙනවා කෛරාටිකෙක් වෙනවා. ඒක තමයි ධර්මයේ දක්වලා තිබෙන්නේ අර ඉන්ද්‍රිය ධර්මයන් එහෙම දැක්වීමෙන් දක්වන අවස්ථාවල් වලදී බලව සද්දෝ මන්දපඤ්ඤෝ මූඩ පක්ෂයට යනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව වැඩි ප්‍රඥාව අඩුයි. එබඳු තැනැත්තා මෝඩ පැත්තට හැරෙනවා. අනිත් පැත්තට කියන්නේ ශ්‍රද්ධාව අඩුයි ප්‍රඥාව එහෙම නැත්නම් අවබෝධ ශක්තිය වැඩි බුද්ධිමත්කම වැඩි. එබඳු අය කෛරාටික පැත්තට යනවා කියලා කියනවා. ඉතින් එබඳු අය අන්න අර අන්තගාමීව මේවා ඔක්කොම ප්‍රතික්ෂේප කරලා වන්දනමාන ආදී එහෙම නැත්නම් මේ බුද්ධානුස්සතිය වඩා ගැනීම සඳහා කරන ප්‍රයත්න ඒවා ගැන අවඥා සහිතව ඒ ප්‍රකාශන කරලා තමන් අකුසල සිද්ධ කරගන්නවා. මෙන්න මේක ගැනත් කොට සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා අපිට මෙන්න මේ දේශනාව තුළින් අපිට පේනවා මේ සරණ ගමනේ වටිනාකම. ඇත්ත වශයෙන්ම මේ ආපදා සම්පන්න යුගයක ඒ යත තමන්ගේ ආපදාවල දිහිත සනසා ගැනීම සඳහා ශාන්තිය ලබා ගැනීම සඳහා ශාන්ති කර්ම බලාපොරොත්තු වෙන නොයෙකුත් අත බලන බව අපට පේනවා සමාජයේ. ඒ තරම් ඒ අත හිස් ලුලු අත දුවන යුගයක් මේක. නමුත් මේ බෞද්ධයින් හැටියට තමන්ට මේ තුන්රුවන් අඳුන ගන්න ලැබුණා නම් මහුපියන් ආශ්‍රයෙන් හරි පොතපතින් ආශ්‍රයෙන් හරි තවත් අර අරිමිය දුවන්නේ වැඩක් නැහැ. මේ තුන්රුවන්ගේ සරණයම මේ මෙතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ වෙන ඒකාන්තව අවධාරණාත්මක වශයෙන් මේ ගාථා පෙළ ඉවර වෙන්නේ ඒතං හෝ සරණං ඛේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්මා සබ්බ දුක්ඛා පමුච්චති. අර කියාපු සරණ නෙවෙයි මෙන්න මේ සරණයම තමයි උතුම්ම සරණේ ආරක්ෂා සහිත සරණය. මෙවන් සරණයක් සොයා යාමෙන් තමයි සියලු දුකින් මිදෙන්න පුළුවන් කියලා. අන්න ඒක එතකොට ඒ ආරම්භ කරන්නේ අර විදියට ධර්මය අහලා තමන්ගේ එදිනදා ජීවිතයේ අත්දැකීම් හා සංසන්දනය කළා මේක පිළිගත හැකි දෙයක් මේක තමයි නියම මාර්ගය කියන යම්කිසි අවබෝධයක් එනවා. එතන ඉඳලා ඉදිරියට යා යුතුයි. හරියාකාර මේ ප්‍රත්‍යක්ෂයේ කරාම යා යුතුයි. සම්මප්පඤ්ඤාය පස්සති කියලා කියන්නේ සම්්‍යක් ප්‍රඥාව ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ එකට. ඒ ගමන යන්නේ සාමාන්‍ය එක පයින් යන ගමනක් නෙවෙයි. මෙන්න මේ කියාපු ශීල සමාධි ප්‍රඥා කියන. ඒ පියවර ඔස්සේ එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් සම්්‍යක් දෘෂ්ටි එතනම අපිට පේනවා. ඒකට මාර්ගයක් කියලා කියන්නේ මොකද කියන එකේ සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ටිකක් හිතලා බැලුවහම පේනවා. පියවර වශයෙන් එතන තිබෙන්නේ පියවර කියලා කියන්නේ අර ලෝකයේ අපි හිතන පියවර නෙවෙයි ඒ සම්්‍යක් දෘෂ්ටිය කියලා කියන. ඒක ධර්මයේම දක්වලා තිබෙනවා සම්මාදිට්ඨිය ඇති තැනැත්තාට සම්්‍යක් සංකල්පය පහළ වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. සම්මාදිට්ඨිකස්ස සම්මාදිට්ඨිස සම්මා සංකප්පෝ පහෝති කියලා. ඒක ස්වාභාවිකවම වෙන දෙයක්. සම්්‍යක් දෘෂ්ටිය හොඳට වැඩෙනකොට හරි දැක්ම හරියට වැඩෙනකොට හරි සිතුම් පැතුම් ඇති වෙනවා. ඊළඟට ඒ විදිහටම දක්වනවා එකකට එකක් යා කරලා සම්බන්ධ කරලා හරි සිතුම් පැතුම් ඇති වෙනකොට ඒ තැනැත්තාට හරි වචන ප්‍රකාශ කරන්න හිතෙනවා හිද්දෙනවා. ඒක තවත් පිරිසිදු වෙන හරි වචන ප්‍රකාශ කිරීම පිරිසිදු වෙනකොට හරි ක්‍රියාමාර්ගවලට යොමු වෙනවා. හරි ක්‍රියාමාර්ග සම්පූර්ණ කරනකොට ඒවා පිළිබඳව ඇති අඩුපාඩුකම් සකස් කරනකොට ඒ ජීවිකාම නියම ආජීවය දිවි පැවැත්ම ඒකත් සකස් වෙනවා. ඒ දිවි පැවැත්ම සකස් කරගන්න දරන උත්සාහයේදී අර කියාපු අර තමන් තුළ ඇති කෙලෙස් ඉවත් කිරීමත් කෙලෙස් වලට ඉඩ නොතැබීමත් ඊළඟට තමන් තුළ නැති හොඳ ගුණ ධර්ම ලං කර ගැනීමත් තමා තුළ ඇති කුසල් ධර්ම දියුණු කර ගැනීමත් කියලා කියන සතරාකාර වීරියත් වැඩෙනවා. කියන්නේ නූපන් උපන්නා වූ අකුසල් දුරුලීමටත් නූපන් අකුසල් වළක්වා ගැනීමටත් ඊළඟට නූපන් කුසල් ඇති කර ගැනීමටත් උපන් කුසල් සහවුරු කර ගැනීමටත් ඔය විදිහට හතර ආකාර වීරියක් සම්‍යක් ව්‍යායාම කියලා. ඒ වීරියේ දන්න නම් සම්‍යක් සතිය. ඒක වීරියේ දීමෙදිම හරි ආකාරයේ සතිය දියුණු වෙනවා. ඒ සතිය සහවුරු වීම තමයි සමාධිය කියලා කියන්නේ. අන්න ඒකයි අපි ප්‍රකාශ කළේ අර සම්මාදිට්ඨියෙන්. ඉඳලා අන්තිමට සම්මා සමාධිය දක්වාම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර ඇද ඇරලා මේක කෙලින් කරගත්තු අවස්ථාවේ තමයි අන්න අර කියාපු සම්‍යක් දර්ශනය හැටියට ලෝකෝත්තර මාර්ග ඥානයක් පහළ වෙන්නේ. ඒ මාර්ග ඥානය තුලින් තමයි අර කෙලෙස් මට්ටම් මහා ඝන බහල ඒ අවිද්‍යා අන්ධකාරය ඒක බිඳලා ප්‍රඥා ආලෝකය තුලින් කෙනෙකුට මේ සංසාර නිර්වාණ අවබෝධ කරන්න පුළුවන් වන්නේ. ඒක ඇතැම් ආචාර්යවරු දක්වලා තිබෙන හොඳ උපමා දෙකකින් මේ ඔක්කොම එකතු කරලා ගන්න පුළුවන් වටිනා උපමා දෙකක් තිබෙනවා. එකක් තමයි පහනක් දැල්වීම. පහනක් දැල්වීමේදී මේ චතුරාර්ය සත්‍යයට සම්බන්ධ කරලා ඇතන දක්වන්නේ පහනක් දැල්වීමේදී කාරණා හතරක් එක විට සිද්ධ වෙනවා කියලා කියනවා. පහන දැල්වෙනකොට අපි දන්නවා පහන් වැටිය එක්තරා ප්‍රමාණයක් දැවී යනවා. පහන් වැටිය දැවෙනවා. ඊළඟට ඒ වගේම මේකේ අඳුර දුරු වෙනවා. ආලෝකය පැති වෙනවා. ඊළඟට තෙල් හිඳෙනවා. තෙල් ටික ටික අඩු වෙනවා. ඔන්න ඔය උපමා හතර අනුවයි ඒකට සංසන්දනය කරන්නේ අර කියාපු චතුරාර්ය සත්‍යය. පහන් වැටිය දැවී යන වගේ දුක පිළිබඳ අවබෝධය ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. ඊළඟට අඳුර දුරු වෙන වගේ අර තණ්හාව ප්‍රහීණ වෙනවා. තණ්හාව ටික ටික අඩු වෙනවා. ඊළඟට ආලෝකය පැතිරෙන වගේ මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. ඊළඟට තෙල් හිඳිලා යන වගේ කෙලෙස් මට්ටම් අඩු වෙලා නිවන ප්‍රත්‍යක්ෂ වෙනවා. තවත් උපමාවක් දක්වනවා හිර පෑවීම පිළිබඳව. හිර පායනකොට ඒ ආලෝකය කරන කොටගෙන ඒ ආලෝකය පිහිට කරගෙන අපට රූප පෙනෙනවා. ඊළඟට ඒ වගේම ඉර පායනකොට පායන අන්ධකාරය දුරු වෙනවා. ඊළඟට ඒ වගේම ආලෝකයත් පැතිරෙනවා. ඊළඟට ඒ සූර්යාගේ රශ්මිය නිසා සීතලත් අඩු වෙනවා. ඒකට උපමා කරනවා දැන් අර ඉර පායන අවස්ථාවේදී රූප දකින්න වගේ තමයි මේ දුක්ඛ සත්‍ය ක්‍රමක්‍රමයෙන් අපට අවබෝධ වෙනවා. මේ ප්‍රඥාවෙන්, ප්‍රඥා ආලෝකයෙන්, ප්‍රඥා සූර්යා පහළ වීමෙන්. ඊළඟට රූප පෙනෙනවා. ඊළඟට ආලෝකය පැතිරෙනවා. ඊළඟට අඳුර දුරු වෙනවා. අඳුර දුරු වීම වගේ තමයි තණ්හාව. තණ්හාව එක්තරා ප්‍රමාණයකට අඩු වෙනවා. ආලෝකය පැතිරීම තමයි ඒ මාර්ගය වැඩෙනවා. අවසානයේදී කියවෙනවා මේ අඳුර දුරු වීම, ආලෝකය පැතිරීම, සීතල. සීතල අඩු වීම වගේ තමයි කෙලෙස් මට්ටම් අඩු වෙලා නිර්වාණ අවබෝධය ලැබීම, නිරෝධ කියලා කියන්නේ. ඔය විදිහට චතුරාර්ය සත්‍යයට සම්බන්ධ කරලා දක්වන උපමා මාර්ගයේ මේ කොයි හැටියට කියන්නේත් මෙන්න මේ ප්‍රඥාව සම්‍යක් ප්‍රඥාව තුලින් තමයි අවසාන වශයෙන් කෙලෙස් වියලා දාන්නේ. කෙලෙස් සංසිඳවලා මේ සංසාරයට හේතු වෙන කර්මපටල ඇවිල්ලෙන් මිදෙන්න පුළුවන් වන්නේ. මේ අපි සංසාරයේ මෙච්චර කාලයක් අපි බලාපොරොත්තු වුණා තමයි මේ උපදින්නේ මොකද? ඒක හිතලා බලන්න වෙනවා. අපි මේ දීර්ඝ කාලයක් මේ අපේ චිත්තසංතානයේ තිබෙනවා මේ සංස්කාර කියලා මෝහය අවිද්‍යාව නිසාම සකස් කරන ස්වභාවයක්. කර්ම රැස් කරනවා. කුසල් හෝ අකුසල් හෝ කර්ම රැස් කරනවා. ඒ රැස් කරන කර්මවල විපාක දෙන ධර්මතාවක් තිබෙනවා. ඒක ස්වභාවයක්මයි. යම්කිසි කර්මයක් රැස් කරා නම් ඒකට විපාකයක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට ඒ කර්මයක් විපාකයක් අතර ගමන තමයි මේ අපි සංසාර ගමන කියලා කියන්නේ. ඒකෙදි අපි බලාපොරොත්තු වෙන සැප මමනක් නෙවෙයි. ඒ කරන ලද දේවල් වල විපාක වශයෙන් දුක් විඳින්න වෙන, දුක් සමුහයක් විඳින්න වෙනවා. වෙන අමතර දුරක් නැතත් උපදීම මුල් කරගෙන තිබෙන කෙනෙක් උපන්න නම් එතන ඉඳලා දිරනවා. දිරීම ඉක්මන් කරනවා රෝග පීඩා ආදීන්. ඊළඟට යම් අවස්ථාවක මැරෙන්න සිද්ධ වෙනවා. ලොකුම බිය ඒකයි. ওই විදිහට විශාල දුක් සමූහයක් ජාති දුක් හැටියට එනවා. ඉතින් මෙන්න මේ දුක් සමූහයෙන්ම මිදෙන්න පුළුවන් වන්නේ අනර කියාපු ලෝකෝත්තර මාර්ගඥාණයෙන්, සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ලෝකෝත්තර මාර්ගඥානවලින්. එතකොට මෙන්න මේ තුන් සරණය හරියට වටහාගෙන මේ පින්වත් පිළිසත් අද දින මේ වටිනා පෝය දවසේ ඒ ත්‍රිවිධ රත්නයේම පිහිට සොයාගෙන, වෙන පිහිටවල සොයන්නේ නැතුව මේ ත්‍රිවිධ රත්නයේම පළවත් කර ගැනීම සඳහා අර සියාපු සම්‍යක් ප්‍රඥාව, ලෝකෝත්තර සම්‍යක් ප්‍රඥාවට උපකාර වෙන සීල සමාධි ප්‍රඥා, සීල සමාධි ප්‍රඥා වැඩි වීම, භාවනා කිරීම, ඒවාට එහි යෙදෙමින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් වූ අමා මහ නිවනින් සැනසෙන්න මේ ජීවිතෙම සැනසෙන්න මේ ධර්ම ශ්‍රවණයත් ඒකාන්තයෙන් උපකාරී වේවා. මේ ධර්ම ශ්‍රවණය තුලින් ඇති වූ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කෙනේවා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම තත්වයට පත් කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් තමන්ගේ මේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය දුර්ලභ බුද්ධෝත්පාද කාලයක ලබාගත් මනුෂ්‍යාත්ම භාවය ඵලවත් කරගෙන මහා මහ නිවනින් සැනසෙන්න මේ පින්වත් පිරිසට මේ ධර්ම ශ්‍රවණයම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. ඒ වගේම අද දින අපි ධර්ම දේශනාමය වශයෙන් ධර්ම ශ්‍රවණය වශයෙන් මේ රැස් කරගත් කුසල සම්භාරය සාසන ආරක්ෂක දෙවි දේවතාවුන්ත් ඇතුළු ඒ වගේම අපගේ මියගිය ඥාතීන්ත් ඇතුළු අවීචියේ පට නැකනිට දක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් පින් අනුමෝදන් වෙන්නට කැමති නම් මේ හැම දිනෙකම පින් අනුමෝදන් වී තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනාව තබාගෙන මේ විදියට ගාථා කියලා පින් දෙන්නේ එත්තාවතා චමහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්ධියා එත්තාවතා චමහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්ධියා එත්තාවතාචම්මේ සම්භතං පුඤ්ඤ සම්පදං සම්බුද්ධානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා කාසට්ඨා චුම්මට්ඨා දේවානාග අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ුණ්‍යකම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා මිනා පුඤ්ඤකම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා මිනා පුඤ්ඤකම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචයිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වෙච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.